ආරාම පාළු වී ගියා.
බොහෝ දෙනා සිවුරු නැර ගියා. ඒ සිවුපස පරිහරණයේ තියෙන බරපතලකම කියා දුන් නිසා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ දේශනාවෙන් අනතුරුව ආරාම පවා හිස් වී ගිය බව දැක සංවේගය උපදවාගෙන අපි පරිහරණය කරන අනුන්ගේ සිව්පස්සේ පරිහරණයේදී යම් වඩුවක් ප්‍රමාදයක් වුණා නම් ඒ ප්‍රමාදය නිසා කිසිවෙකුට ණය නොවි ඒ ණයෙන් නිදහස් වීමට සූත්‍ර පෙළක් දේශනා කළා. අච්චරා සංඝාත කියන සූත්‍ර පෙළ. ඒ සූත්‍ර පෙළේ තියෙන විශේෂිත සූත්‍රයක් තමයි අච්චරා සංඝාත කියලා කියන්නේ අසුරු සැන. අච්චරා සංඝාත මත්තම් පිතේ දික්ඛූ මෙත්තේ චිත්තං ආසේවිතේ. අසුරු සැනක් ගසන වෙලාවවත් මෛත්‍රී සිත ඉපදෙව්වොත් එයා අනුන්ගේ සිව්පස්සේ පරිහරණය කළාට කිසිවෙකුට ණය නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා අපේ පැවැත්මෙත් යම් දෝෂ තිබුණා නම් ඒ සියලු දෝෂයන් අධහැරෙනවා. ඉතින් අපි ණය ගෙවන්න කියන අදහසකින් නෙවෙයි, අපට පුංචි හෝ ස්වල්ප හෝ උපකාරයක් කළ හැම කෙනෙක්ම සිහි කරලා සිත් පැතීම මෙත් වැඩීම සත්පුරුෂ ගුණයක් වෙන නිසා අපි මේ මොහොතෙත් වැඩි වෙලාවක් ඒ වෙනුවෙන් නොගත්තා. සාදු කියන හඬින් පවා අපි ඒ සිතුවිල්ල මොහොතකට උපදවාගෙන ඒ යුතුකම අපි සිද්ධ කළා. ඒ ප්‍රමාණවත් වෙන එකක් නැහැ. නමුත් මේ වෙලාවේ හැටියට අපි තව තවත් ධර්මයේම යෙදෙන නිසා ඔවුන්ට අපි මේ කරගන්න හැම කුසලයක්ම අත්පත් වෙලා හැම සැපතක් සිද්ධ වීමෙන් ඒ හැම දිනාටම මේ ගෞතම බුදු සසුනේම මග්ගඵල නිවන් අවබෝධ කරගන්නටම ලැබේවා කියන මෛත්‍රියේ සිටින් අද දවසේ අපට තියෙන ගැටළු ප්‍රශ්න මොනවද කියලා සාකච්ඡා කරලා බලමු. දැන් ඒ පළවෙනි ප්‍රශ්නය විමසන්න අවස්ථාව තියෙනවා.
ගරු පූජනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ ඉතා පැහැදිලි ලෙස පවසා තියෙන අයුරින් සනි නිමිත්ත යනු
සති
නිමිත්ත යනු ආශ්වාස ප්‍රශ්වාස වදින ස්ථානය නම් නොවන බව දැන් දනි. එහෙත් මෙම සති නිමිත්ත යන මේ භෞතික දැනෙන මුඛ නිමිත්තේ හෝ නාසිකාශ්‍රයේ ප්‍රදේශයේ වශයෙන් සිත පැවැත්විය යුතු ප්‍රදේශයේද නැතහොත් මනසට අරමුණක් වශයෙන් ගත යුතු විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ඔසබ්බ පරිණාම වශයෙන් තබාගත යුතු.
හොඳයි. පරිමුඛං සතින් උපට්ඨිතා සතිනේ සතිවිඳවයි පළවෙනි ප්‍රශ්නය විමසන්නේ. සති නිමිත්ත කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාසයේ නොවන බව, ආස්වාද ප්‍රසවාසයේ හැපෙන තැනක නොවන බව, හඳුනාගෙන ඇති බව මේ ප්‍රශ්නයෙන් කියවෙනවා. ඒක හොඳයි. ඊළඟට තියෙන ගැටලුව තමයි ඒ සති නිමිත්ත වශයෙන් ගන්නේ කොතනද මොකක්ද කියන එක. තොල් දෙකේ එකට ගැටෙන ස්වභාවයේද එහෙම නැත්නම් නාසිකාග්‍රයේද කොහොමද ඒ නිමිත්ත සලකුණු කරගන්නේ, කොහොමද ඒක අරමුණක් කරගන්නේ කියලයි විමසන්නේ. දැන් අපි උදෑසන අර භාවනා වශයෙන් කරුණු කාරණා විමසද්දී අපි තේරුම් ගත්තා ධාතුව තද බව හෝ රළු බව හෝ මෘදු බව හෝ දැනෙනවා නම් දැනෙන්නේ කයටමයි කියලා. ධාතුව වෙන තැනකට දැනෙන්නේ නැහැ කියලා. එතකොට අපි තොල් දෙක ගැටීම් ස්වභාවය එකට හැප්පෙන ස්වභාවය ගැන සීකලොත් අපට කිසියම් ආකාරයකට කාය විඥාණයට දැනෙන දැනීමක් තමයි තියෙන්නේ. එතකොට දැනීම කියනකොට මේ දැනීම කියන එකේ ඇත්ත අපි තාම දන්නේ නැහැ. අපට හැඟෙන්නේම මෙතන දැනෙන්නේ කොතනද කියලා හෙවත් අපට ඇඟිල්ල දික් කරන්න පුළුවන්. දැනෙන තැන මොන වගේද කියලා හෙවත් ඒක අපිට චිත්‍රයකට නගන්න පුළුවන්. හැබැයි ඇත්තටම සත්‍ය වශයෙන් දැනීම කියලා කියනකොට අපට මෙතනයි කියලා ඇඟිල්ල දික් කරලා පෙන්වන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. මොකද අපි ඊයේ දැකීම ගැන කතා කළා. තෙලුත්තරයක් දැල්ලත් නිසා ආලෝකය. ආලෝකය තෙල් වලටවත් තිරයටවත් දැල්ලටවත් අයිති නැහැ කියලා. හැබැයි ඒ හේතු නිසාම හටගන්න බව ඇති බව අපි දැනගත්තා. බොහෝ නිදර්ශන එක්ක අපි ඒක තේරුම් ගත්තා. ඒ න්‍යායමයි මෙතනක් තියෙන්නේ. කයත් පහසත් කාය විඥානයත් නිසයි දැනීමක් වෙන්නේ. දැනීම කියනකොට කයට අයිතිත් නෑ, පහසට අයිතිත් නෑ, කාය විඥාණයට අයිතිත් නෑ. හැබැයි අපි ඒ ගැඹුරු දැක්මේ නෙමෙයි ඉන්නේ. අපි ඉන්නේ මේ මුහුණේ. කටක් තියෙනවා, ඒ කට වහගන්න තොල් දෙකක් තියෙනවා. ඒ තොල් දෙක දිහා තමයි මේ බලාගෙන ඉන්නේ කියන කය අරමුණු කරගත්ත මුහුණ කට දෙතොල අරමුණු කරගත්ත බවකින් තමයි ඉන්නේ. නමුත් අපට පටන් ගන්නකොට වෙන කියා දෙන්න ක්‍රමයක් නෑ. මොකද අපි ගැඹුරු තැන දන්නේ නෑ. ඒ නිසා මේ ලෝකේ යම් අනුශාසකයන් වහන්සේ නමකට කියා දෙනකොට ඒ ආසන්නම තැනයි කියා දෙන්නේ. ඒක පිළිතනකොට, ඒක පිළිතා කටයුතු කරනකොට යෝගාවචරයාටම හරි දේ හරි තැන නුවරට හසු වෙන්න ඕන. ඒ නිසා දැන් අපි මෙහෙම බලනකොට මේ ගැටීම දැනෙන්නේ මෙතනයි කියලා සිත විසින් මවා පෙන්වන චිත්‍රයක්. අපි උදේ කමඨහරේදී භාවනාවේදී කෙස්ලොම් නියද සම්මස් කෙස් හැම මාස ගැන බලද්දී අපි පෙන්වන මනෝමය වශයෙන් අපට පේන චිත්‍ර රූපයක් ගැන අන්න ඒ වගේම රූපයක් අපට පෙන්වෙනවා. දෙතොල නාසය කියලා අපට පෙන්වන චිත්‍රය ඒක භෞතික වූවක් නෙමෙයි. ඒ පේන්නේ අපිට මොකද අපි ඇස් දෙක පියවලා ඉන්නේ. ඇස් දෙක අරගෙන හිටියොත් ඒ ධාතුව නොවුන වර්ණ රූපයම පේනවා කියන්න පුළුවන්. නමුත් ඇස් දෙක පියාගෙන ඉන්න නිසා අපිට දැන් කොහොමදවත්ම රූපයක් පේන්න විදිහක් නැහැ. කයක ගැටීම දැනීම තියෙන්න පුළුවන්. ඊට අතිරේකව වෙන්න පුළුවන් දැනෙන්නේ මෙන්න මෙතනයි කියලා සිතින් මවා පෙන්වන චිත්‍රයක් හිතට එන්න පුළුවන්. ඒක භෞතික රූපයක් නෙමෙයි චිත්‍ර රූපයක්. හොඳට ඒක හඳුනගන්න. දැන් අපිට කෙසේ හෝ අවශ්‍යතාවය මේ සිහිය පාවෙන්න නොදී එක තැනක රඳව ගන්න. එය නෙමෙයි අපේ අවශ්‍යතාවය. ඊට එහා යන අවශ්‍යතාවයක් තියෙන්නේ. නමුත් පළමුවෙන් අපි මේ සිහිය එහාට මෙහාට පාවෙන්න නොදී එක තැනක රඳව ගන්න ඕන. සිහිය තියෙන ලක්ෂණ දෙකක්. අපිලාපන සිහිය, උපගන්ධන ලක්ෂණ සිහිය කියලා සිහිය ලක්ෂණ දෙකක් තියෙනවා. අපිලාපන කියලා කියන්නේ පාවෙන්න නොදෙන. පිලාපන කියන්නේ පාවෙනවා. අපිලාපන කියන්නේ පාවෙන්නේ නැතිව නවත්වන ගතිය. දැන් අපිට කමඨහනක් වඩන්න පුළුවන් විවිධ අතට අවධානය යොමු කරවන්නේ. ඒකේ අහිතකර ප්‍රතිඵල තියෙනවා. දැන් අපි ආස්වාද ප්‍රසවාසයේ වුණත් ඉහලින් බලන ආකාරයෙන් බැලුවොත් තමන් අත්දැක බලන්න. තමන් නොදැනුවත්වම බෙල්ල උඩට හැරෙනවා. ආස්වාද ප්‍රසවාසයේ පහලින් දකින ආකාරයෙන් සිහිය පැවැත්වුවොත් තමන් නොදැනුවත්වම බෙල්ල පහතට වැටෙනවා. ආස්වාද ප්‍රසවාසයේ ඉදිරියෙන් පේනවා වගේ බලාගෙන හිටියොත් තමන් දන්නේම නෑ ඉස්සරහට ඇදෙනවා. ටික වෙලාවක් යනකොට අල්පදායන වගේ පහළට නැමිලා. කය රිදුනේ. එයිම ඉස්සරහින් පේනවා, පේන එක තව හොඳට බලන්න. තමන් නොදැනුවත්වම ඉස්සරහට ඇදෙනවා. ඒ නිසා මෙන්න මේ ලක්ෂණ ටික මග හරව ගන්න ඕන. ඉතින් මේ ටික තව හොඳට සැක නැතුව නිසකව බලා ගන්න පුළුවන් තැන් කීපයක් මම කියන්නම්. ඊමම් පෙන්නුවා රාහුල සූත්‍රයේ. ඒ වගේම කියවලා බලන්න චප්පානක සූත්‍රය. ඊටත් වඩා පැහැදිලි සරියුත් මාහිමියන් වහන්සේ කළ දේශනාවක් සඳහන් වෙනවා. ආනාපානසති කතා. ආනාපානසති කතාවේ කුද්දක නිකායේ සඳහන් වෙනවා. මොකක්ද ඒ පොත? පටිසම්භිදාමග්ගේ ආනාපානසති කතා. අතලොස් උපක්ලේස එහි දක්වලා තියෙනවා. ඒක ඉතාමත්ම පැහැදිලිව දක්වලා තියෙනවා. ආස්වාසය ප්‍රකටයි, ප්‍රාස්වාසය ප්‍රකටයි, නිමිත්ත නැහැ. එයා නිමිත්තෙන් පිරිහිලා කියලා කියනවා. කෙනෙකුට ආස්වාසය ප්‍රකටයි, නිමිත්ත ප්‍රකටයි, ප්‍රාස්වාසය ප්‍රකටයි. එයා ප්‍රාස්වාසයෙන් පිරිහිච්ච කෙනෙක් කියනවා. කෙනෙකුට ප්‍රාස්වාසය ප්‍රකටයි, නිමිත්ත ප්‍රකටයි, ආස්වාසය ප්‍රකටයි. එයා ආස්වාසයෙන් පිරිහිලා කියනවා. මෙන්න මේ වගේ එකින් එකට කියාදෙන ක්‍රමය පටිසම්භිදා මග්ගේ තියෙනවා. එකක් ටිකක් බලන්න. කොහොමද මේෙන් අදහස් කරන්නේ? අපට පුළුවන්කම තියෙන්නේ පළමුව රළු දෙන්නේ. ඒක හරි දෙ නෙමෙයි. අපි පුංචි කාලේ අකුරු ලිව්වා. අකුරු ලියන්න පටන් ගත්තේ ගල් පූර පැන්සල අරගෙන ගල්ලෑල්ල පොතේ අකුරු නෙමෙයි ලිව්වේ. බෝලෙන් දෛරියෙන් දකතර කොටු එන්ද. හැබැයි ඒක තමයි අකුරේ උපත. එහෙම අපි පටන් ගත්තේ නැත්තම් කවදාවත් එකපාරටම අකුරු ලියන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම පටන් ගත්ත නිසායි ටිකෙන් ටික අපි අකුරු ලියන්න පුළුවන් වුණේ. ඒ වගේ අපි මේ වැඩේ පටන් ගන්නකොට හරිතන නොවේයි අපිට හම්බ වෙන්නේ ඇත්ත. හැබැයි අපි මේකේ න්‍යාය, මේකේ මූල ධර්මය, මේක කුමක් සඳහාද, මේකෙන් කුමක්ද වෙන්නේ කියන අර්ථය වටහාගෙන මේ ගැන විමසා බලනකොට තමන්ටම ටිකෙන් ටික හරිදී හරිතැන වැටහෙන්න ගනී. එනිසා ඒක ටිකක් කාලයට ඉඩ දෙන්න වේවි. කොහොම වුණත් දැන් තමන්ට ප්‍රකටයි තොල් දෙකේ එකට ගැටෙන ස්වභාවය, දැනීම් ස්වභාවය. ඒ දැනීම් ස්වභාවය ඇසුරු කොටගෙන අරමුණකටගෙන පළමුව පවත්වන්න. ඊළඟට ඒ ගැටෙන ස්වභාවයත් එක්ක ගැටෙන තැන පිළිබඳව සලකුණක් සංඥාවක් හිතට නැගෙන්න පුළුවන්, හිත පෙන්නලා දෙන්න පුළුවන්, චිත්ත රූපයක් වෙන්න පුළුවන්. ඒකත් එක්ක ගැටෙන්නේ පාමනාප වෙන්න එපා. යම් දවසක එහෙම තමන්ට එක් උපකාරයක් වෙන්න පුළුවන්. සබ්බ නිමිති, අපි සියලු නිමිති අතහරිනවා එක නිමිත්තක් අරගෙන. එතකොට අපිට සියලු දේ බොහෝ කෙලෙස් හට ගන්න පුළුවන්, හිත විසිරෙන්න පුළුවන් ඉඩ වළක්වා ගන්න අපිට ඉස්සෙල්ලා එක නිමිත්තක් ගන්න වෙනවා. සබ්බපාපසංකරණං කුසලස් උපසම්පද, එක කුසල නිමිත්තක පිහිටවන්න. එතකොට බොහෝ දෙයින් හිත මිදෙනවා. ඊළඟට අපට පුළුවන් මේ නිමිත්ත තුළ ඉඳගෙන හිත විසිරෙන්න තියෙන ඉඩ වළක්වාලානේ හිත සමිමත් කරන්න. ඊට පස්සේ මේ නිමිත්ත අතහරින්න ඕන. පුඤ්ඤ පාප පරිණාස. පව අකුසලේ පැත්ත විතරක් නෙමෙයි අපට කුසලේ පැත්තත් අතහරින්න වෙනවා. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර කියන ත්‍රිවිධ සංස්කාරයෝම අවිද්‍යාව මත. ඒ නිසා මේ කුසල සංස්කාරයත් අවිද්‍යාව මත නම් පවතින්නේ ඒක අතහරින්න වෙනවා. අවිද්‍යාව දුරු වෙන්න වෙන්න ඒක අතහැරෙනවා. එනිසා අපිට ආස්වාසේ නැතුව ගිය ආස්වාසේ අප්‍රකට වුණා සිහි පවත්වන්න තැනක් හදාගන්න ඕන. අන්න ඒ තැන ගැන සැලකිලිමත් වෙන්න. බුදුහාමර දේශනා කරන සූත්‍රයක් තියෙනවා චප්පානක. සත්තු හය දෙනෙක් උපමා කරගෙන කරන දේශනාවක්. ඒකෙදි කියවෙනවා තුඹසක වාසය කරන ණය. වතුරේ ඉන්න කිඹුලා, සොහොනේ ඉන්න සිවලා, ගමේ ඉන්න බල්ලා, අහසේ පියාඹන කුරුල්ලා, ගස්සුඩ යන බල්ලා. මේ සත්තු හය දෙනාගේ වලිග ලනුවකින් ගැට ගහලා ඒ ලනු කෑලි ටික එකට ගැට ගහලා අතෑරියොත් මොකද වෙන්නේ කියලා අහන බුදුහාමුදුරුවෝ. මොකක් වෙයිද? එක එක්කෙනා තම තමන්ගේ වාසභූමි වලට යන්න හදිනවා. එදලා බලවත් වෙච්ච කෙනා අනිත් ඔක්කොම ටික ඇදගෙන තමන්ගේ පැත්තට යනවා. දැන් ඔය කිව්වේ කාගෙනද? අපි ගැන. අපේ ආයතන ටිකයි මේ සත්තු හය දෙනාට දෙන්නේ. නානා ගති ඇති, නානා වාස භූමි ඇති සත්තු හය දෙනා වගේ අපේ ආයතන හය. ඇහැ හොයන්නේ රූප. එයාගේ වාස භූමිය හේ. කන හොයන්නේ ශබ්ද. එයා හොයන්නේ යාට කැමති වාස භූමිය. නාසය හොයන්නේ ගන්ධ. ඒ එයාගේ වාස භූමිය. දිව හොයන්නේ රස. ඒ එයාගේ වාස භූමිය. කය හොයන්නේ පහස. ඒ එයාගේ වාස භූමිය. සිත හොයන්නේ අරමුණ. සිතවි. එයාගේ වාස භූමිය. දැන් හරියට මේ හය දෙනාව එකතු කරලා එකට ගැට ගහලා දැම්මහම මේගොල්ලෝ අදින ඔයහාට මෙහාට අදිනවා. ඔන්න බලවත් වෙච්ච පැත්තට ඇදලා යනවා. අපි මේ භාවනා කරමින් ඉන්නවා. ඔන්න එක සතෙක් ඇදගෙන යනවා. එක්ක මන ආයතනය වෙන්න පුළුවන්, කුසබ්දයක් ඇවිල්ලා ඒ පැත්තට යනවා වෙන්න පුළුවන්, ඇදිලා යනවා. එහාට මෙහාට ඇදී ඇදී ඉන්නේ. කොයි වෙලාවෙ කොයි පැත්තට ඇදෙනවද කියලා දන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආන හොඳයි මේ සත්තු හය දෙනාව එකට ගැට ගහලා තව කෙලවරවල් හය ශක්තිමත් තැඹක ගැට ගන්නවා. කණුවක බඳිනවා. මහණෙනි දැන් කුමක් වෙයිද? දැනුත් සත්තු අදිනවා. ඇද්දට යන්න බෑ. තම තමන්ගේ කැමති තැන් වලට යන්න බෑ. ඇදලා ඇදලා කුමක් වෙයි? මහන්සි වෙන වෙහෙසටපත් වෙනකොට ඒගොල්ලෝ කණුව ළඟම ඇද වැටෙනවා. අන්න ඒ වගේ තමයි අපේ ආයතන හයත් අදිනවා. අන්නේ අදින ආයතන හය එකට බඳිනවා. ඒ බඳින තැඹ තමයි සති නිමිත්ත කියන්නේ. සති නිමිත්ත නැමැති තැඹේ බැඳ ගන්න ඕන. බැඳගත්තාම දැනුත් මේ ආයතන අදිනවා. එහෙට මෙහෙට යන්න. දැන් අපි රූප ගැන සිහි වෙලා රූප ගැන හිතනවා. ශබ්දයක් ඇහුණා කොහේද ආවේක මොකක් දන්නේ නැහැ ශබ්ද. අන්න ඒ වගේ දුවන හැම වෙලාවකම ආපහු අපි තැඹ සති නිමිත්තද සති නිමිත්ත සිහි කිරීම මාත්‍රයෙන් අර දිවීම නතර වෙනවා. අර ඇදිල්ල නතර වෙනවා. ඉතින් අපි තැඹ ශක්තිමත් වු හොඳට තියාගත්තොත් මේ අයට ඇදගෙන යන්න බෑ. අරමුණක් ගන්න පමණකින් ආපහු එතනින් එහාට යන්න යන්න බෑ. අපි ඒ අරමුණ අතහැරලා සති නිමිත්තට හිත යොදනකොටම ඒ අරමුණ අතහැරෙනවා. එනිසා මෙන්න මේ අර්ථය මේ සූත්‍රයත් එක්ක තව ටිකක් හිතලා හඳුනගන්න. හඳුනගෙන තමන්ට තොල් දෙකේ ගැටීම් ස්වභාවය නම් දැනෙන්නේ ප්‍රකට ඒක බලන්න. නාසය නාසිකාග්‍රය වැනි චිත්‍රයක් සටහනක් තමන්ට හිතෙන් පවත්වන්න පුළුවන් නම් ඒක පවත්වන්න එන්න ප්‍රශ්නයක් නැහැ. උඩි තොල ඉසව්ව බලන්න පුළුවන් නම් ඒක ගැටලුවක් නෑ. හුස්ම හැපෙන්නත් පුළුවන් නොහැපෙන්නත් පුළුවන්. හැපුණත් නොහැපුණත් හුස්මට නෙමෙයි ප්‍රධාන තැන නිමිත්තට. නිමිත්ත අපට ප්‍රකට වෙන්න වෙන්න ආස්වාසිය ප්‍රකට වෙයි. ඒක දැනෙන්න ඕන එකක්. ඒක නියම වෙලාවට දැනෙන්න පටන් ගන්න එක. මොකද අපි සියුම් දෙයක් අහන්න ඕන වුණාම අපි හොඳින් කරන්නේ ඒ දිශාවට කන් යොමුන එක. ඒ පැත්තට ලං වෙලා ඒ පැත්තට කන යොමනකොට අන්නර සියුම් ශබ්දය ඇහෙන්න ගන්නවා. අන්න ඒ වගේ මේ ආස්වාද ප්‍රස්වාසයේ කියන මේ ක්‍රියාවලිය අපට හරියට දැක ගන්න පුළුවන් වෙන්නේ සිහිය ආසන්න තැනක පිහිටුවා ගත්තොත්. නැත්නම් අපි කොච්චර කොහොම කතා කළත් අපි ආස්වාද කරනවා ප්‍රාස්වාද කරනවා. ආස්වාද කරන්නා බවට කරවන්නා බවට පත් වෙනවා. ආස්වාද කරන්නා හෝ කරවන්නා බවට පත් වෙනවා. එතකොට මේ සතිපට්ඨාන භාවනාවේ අර්ථය සිද්ධ වෙන්නේ නැහැ. එනිසා මේක කියන්නේ ජානාති නෙමෙයි. ජානාති නම් හරි දැනගන්නවා. මෙතන කියන්නේ පජානාති. දීගම් අසසන්තෝ දීගම් අසසාමීති පජානාති. පජානාති කියනකොට ඒක නිකන් දැනගැනීමක් නෙවෙයි නුවණින් දැනගැනීමක් වෙනවා. නුවණින් දැනගැනීම. නුවණින් දැනගන්න ඕන. එතකොට මේ නුවණින් යමක් දකින්න පුළුවන් වෙන්නේ යම් තැනක රැඳිලා ඉන්න කෙනෙකුට. ආසන්නයේම ඉන්න කෙනෙකුට. ඒ සිවුම් දෙය දැනෙන්නේ. එනිසා තමන්ට දැනෙන වැටහෙන ආකාරයකින් ඒ අදහසේ අර්ථය මතුවෙන ආකාරයෙන් නිමිත්ත හඳුනා ගන්න. අර තඹක උපමාව සිහි කර ගන්න. දැන් අරමුණක් සිහි කරගෙන හිතාගෙන හිතාගෙන හිත ඕග යෝග වශයෙන් එදිලා යන වෙලාවේ එහෙම නැත්නම් භාවනා කරද්දී සද්දයක් එන්නේ, ඒ සද්දේ කොහෙන්ද ආවේ, මොකද්ද, කවුද, ඒ ගැන විස්තර හොයන වෙලාවේ තමයි තේරුම් ගන්න. දැන් කමඨහනෙන් පිට ගිහලා දැන් අහුව ගන්න ඕන. අන්න ඒ වෙලාවේදී ඉක්මනින් සිහි කර ගන්න පුළුවන් තැන, ඇදලා ගන්න පුළුවන් ඒ හිත ඇදලා ගන්න පුළුවන් තැන හඳුනගෙන තියාගන්න. ඒක තමන් විසින්ම ප්‍රකට කරගත යුතු, තමන් විසින්ම හඳුනාගත යුතු තැන. අපට කියන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේට උනත් කියන්න පුළුවන් උනේ තේරෙන දේක්. ඉතින් අපි එතන වැටහෙන විදිහෙන් පටන් ගත්තාම හරි දේ හරි තැන අර්ථයත් එක්ක සම්බන්ධනකොට තේරුම් ගන්න පුළුවන් වෙයි. අපේ හැදිරෙන අපි නැවත තේරෙන කතාව.
අද දේශනා කළ අලුත්ම භාවනා මානසිකාරය ගැන සංකප්ප රාගු පුරිසස්ස කාම වශයෙන් වැටහුනේම මේ නිවැරදිත කියා පවසා දෙන්න බොහෝ පින්.
හොඳයි හොඳයි, ඒ අර්ථයට බලන්න අපි හරි විදිහට මෙහෙ කරන්න පටන් ගත්තොත් හුඟක් අරුත වැටෙනවා. අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මාන ධම්ම ප්‍රතිපන්න ධර්මාන ධර්ම ප්‍රතිපදාවක් අපිට හරියට හමු වෙන්නේ ධර්මයක් ධර්මයේ අරුතයක් දැනෙනකොට. ධර්මයක් ධර්මයේ අරුතයක් දැනෙනකොටයි ධම්මාන ධර්ම ප්‍රතිපදාව හමු වෙන්නේ. නේතේ කාම යානි චිත්‍රානි ලෝකේ, මේ චිත්‍ර නෙමෙයි කාම කියලා කියන්නේ. සංකප්ප රාගෝ පුරිසස්සකම්, පුරුෂයාගේ සංකල්පමය රාගයයි කාමය කියන්නේ. ලෝකේ ඒ චිත්‍ර තිබියදී අතෙත්ත දීලා ධීරයන් වහන්සේලා ඒ චිත්‍ර විචිත්‍ර දේ ලෝකෙ තිබියදීම කාමයෙන් මිදෙනවා. එතකොට ලෝකෙ තියෙන චිත්‍ර රූප කාම වුණා නම් කාමයෙන් මිදෙන්නත් බැහැ. කාම කියලා කියන්නේ අපට පේන හමු වෙන චිත්‍ර නෙමෙයි, සංකල්පයයි සංකප්ප රාගයයි. දැන් මේක අපට ප්‍රත්‍යක්ෂයෙන් දකින්න පුළුවන් වෙන තමයි අපි උදී හඳුනාගත්තේ සිතට මැවෙන චිත්ත රූපය. සිතට මැවෙන චිත්ත රූපය අපට පුද්ගලයෙක් හැටියට, කෙනෙක් හැටියට, දෙයක් හැටියට, තැනක් හැටියට උපකල්පනය වෙනවා නම් ඊටත් මෙහාට ගියොත් ඒ චිත්‍රය මනෝමය චිත්‍රය චිත්‍රූපය දැකලා සතුටු වෙන බව අභිනන්දති, සතුටු වෙන බව ඇත්නම් අභිවදති, ඒ අහවල්දේ අහවල්දේ කියලා නම් කරන බවක්, ගුණ කියන බවක් ඇත්නම් අජෝසාය සිත තිටති, ඒ අහවල් දෙයයි ඒ අහවල් කෙනයි කියලා යරමුණි බැස ගන්න බවක් ඇත්නම් ඒකට කියනවා යා රූපේ නන්දි. ඒක තමයි නන්දිය. නන්දිය යම් තැනකද තදුපදාන ඒක තමයි උපාදානය අභිනන්දති අභිවන්දති අජ්ජෝ සාය තිට්ඨති ආරූපේ නන්දි තසුපාදාන උපාදාන පච්චයා භව භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසති සම්භවන්ති ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දත් සම්පතිමෝති මේ දුක්ඛ සමුදය පිළිබඳව නෝනයි මේ අවදි වෙන්නේ මේ පවතින දේ දුක දුක්ඛ සත්‍යයටයි අයිති ස්කන්ධ ඒ ටික සත්‍යේ පුද්ගලයේ කෙනෙක් දෙයක් හැටියට කාම වශයෙන් දිට්ඨි වශයෙන් බලනවා කියන්නේම දුක්ඛ සමුදය මේ දුක්ඛ සමුදය පිළිබඳව ඥානය ඒවා එහෙම බලනකොට ඒවා වෙන වෙන වෙලා තමයි දැනෙයි මෙහෙම බැලුවොත් මේක නේද දුක්ඛ සමුදය දැන් මේක ඇත්තටම පවතින ආකාරයෙන් බැලුවොත් මේ දුක ගෙවෙනවනේ හටගත් දේ හටගත් තැනම නිරෝධේ නේද එහෙනම් නිරෝධ කරන මඟ මොකක්ද මේ ආශ්‍රව නිවන මඟ මොකක්ද මාර්ගය මේ ආකාරයෙන් මේ ඇත්තටම දැකීමම නේද කියන මාර්ගය පිළිබඳව තමයි ප්‍රකට වෙනවා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන ටික එනවා. ඒක තවදුරටත් බලාගෙන යනකොට අපට ඉන්න ඕන පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්ත අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං. එතකොට සම්පූර්ණයි දන් උච්චති සමාධියට. සම්පූර්ණ වෙච්ච තැනකට ආව වෙනවා. ඒ ටිකත් එනවා. එතකොට දැන් බලන්න හොඳටම දැන් තමන්ට අර කමඨහන් ටික අපි කතා කරනකොට තේරුණා රූපේ නම් ඇහැට නම් වර්ණ රූපේම විතරයි නාසයට නම් ගන්ධ රූපේම විතරයි දිවට නම් රස රූපේම විතරයි ඒක ධාතුවද නොවේ ධාතුව නිසා හටගන්න උපාදාය රූපව පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු පිළිබඳව යම් දැකීමක් වෙනවා නම් ඒක කය තමයි කාය විඥාණයට. එතකොට එහෙනම් මනෝ විඥාණයට රූපය පිළිබඳව කිසිම අත්දැකීමක් එන්න විදිහක් නැහැ. අපි රූපය පිළිබඳව කාමයක් ඇති කරගන්නවා නම් ඒක සංකල්ප මනාවයක්මයි. අපි විසින්ම සංස්කරණය කළා මේක අහවල් දෙය මේක අහවල් කෙනා මේක අහවල් තැන කියලා අපි විසින්ම සංකල්පයන් ගොඩනගලා ඒ සංකල්පය තුළම අපි ඇදලා තියෙනවා නමුත් ඒ කිව්වේ බලලා බලලාගේ නැට්ටත් එක්කම සෙල්ලම් කරනවා බලලාගේ නැට්ටම බලලා මහපා කරනවා ඉතින් අපිම හදාගත්ත ලෝකයේ තුල අපි ක්‍රීඩා කරනවා සතුට වෙනවා අපිම වවාගත්ත ලෝකයේ තුල අපි කඳුරවලනවා මේක නේද ඇත්ත කියලා මේක ටිකක් තවද භාවිත කරන්න උත්සාහයෙන් ඉවි අනිත් ඔක්කොම අතහැරලා පාඩු වෙන්නේ තව තවත් බොහෝ දේවල් දැනගන්න පුළුවන් වෙන්නේ
පංච උපාදස් 11 පංච උපාදාන ස්කන්ධේ 11 ආකාරය විස්තර කර දෙන්න. මේ 11 ආකාරය ආනාපානයට ගලපා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි.
යං කිංචි රූපං අත්ථේතානාගතං පච්චුප්පන්නං වා අජත්තං වා බහින්දා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනේතං වා යන් දූරේ සම්තිකේවා සබ්බං රූපං නේතං මම නේසෝ අමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බ ඒ විදිහේ වේදනාවක් සංඥාවක් සංස්කාරයක් විඥානයක් අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර රළු මෘදු හීන ප්‍රනීත දුර ළඟ කියන ආකාරයෙන් බලනවා. අපි මෙහෙම බලනකොට අපට හිතන්න පුළුවන් අතීත රූප තියෙනවා, අනාගත රූපක් තියෙනවා, වර්තමාන රූපක් තියෙනවා, ආධ්‍යාත්මික රූපක් තියෙනවා, බාහිර රූපක් තියෙනවා, රළු ඒවත් තියෙනවා, මෘදු ඒවත් තියෙනවා, දුර ඒවත් තියෙනවා, ළඟ ඒවත් තියෙනවා, හීන ඒවත් තියෙනවා, ප්‍රනීත ඒවත් තියෙනවා කියලා. දැන් අපිට මේ පවතින සම්මතය තුළ ඔය ඔක්කොම ඇත්ත. හැබැයි දැන් අර අපි දකින දේත් එක්ක, භාවනාවේදී දකින දේත් එක්ක මේක ගලප ගන්නවා. දැන් අපි කේසා කියලා බැලුවනේ. දැන් බැලුවේ තමාගේය, මමය, මගේය, තමාය කියා ගන්නා වූ ශරීරය ඇසුරු කරගෙනනේ. ඒ කියන්නේ ආධ්‍යාත්මික කයෙහි තමයි බැලුවේ. දැන් ආධ්‍යාත්මික කය දිහා බලනකොට කෙස් හැම මස් නහරලේ ඇටකටු ඉහ මොළ පෙනුනේ කොහමද? දැන් බලන්න ළඟ ඉන්න කෙනාගේ බාහිර කෙනෙක්ගේ සිහි කරලා කෙස් ගැන සිහි කළොත් කොහමද එන්නේ? හැම මස් ගැන සිහි කළ වෙනසක් තියෙනවද ඒකේ? මේකේ පෙනෙන දර්ශනයේ වෙනසක් තියෙනවද? මොකද්ද වෙනස? ඒක ඉදිලා පේනවා, තමන්ගේ එක කළුවට පේනවා. අපට සිතින් පේන රූපයේ කිසි අසමානකමක් නැහැ. අරගෙන බලන්නකො. තමන්ගේ කියන කෙස කෙස් හැම මස් ගැන සිහි කළා. අනුන්ගේ කියලා කෙස් හැම මස් ටිකක් සිහි කළා. පේන්නේ මනෝමය චිත්තජ රූපයක්මනේ නේද? චිත්ත රූපය තියෙනවාද ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා දෙකක්. දැන් ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා බෙදාගන්නේ කවුද? මේක මගේ, මේක අරයාගේ. බෙදාගන්නේ කවුද? ඒ රූපයට අදාළ නැහැ කපි බෙදාගන්නේ. එතකොට අපිට මේ නොඑක ආකාරයෙන් හමු වෙන තැන ඇත්ත ඇතිසැටියෙන් පිරිසිදු දැකීමයි මේ අපි අදහස් කරනවා. දැන් අතීත කියලා අපිට අතීතයේ දැකපු රූපයක් සිහි වෙනකොට අතීතයේ මෙහෙම එකක් දැක්කයි එකනම් හරි ලස්සනයි. ඒක මෙහෙම තිබුණේ, ඇස් දෙක මෙහෙමයි, මූණ මෙහෙමයි, කොණ්ඩ මෙහෙමයි, කට මෙහෙමයි, ඇඳුම මෙහෙමයි කියලා දැන් අපි සිහි කරන අවස්ථාව තියෙනවානේ. අන්න ඒ මොහොතේම අර ඇත්ත දකින්න තැනට තමන්ගේ මනසේ වල බලන්න. දැන් අතීතයේ කියලා සිහි කරගත්තේ කොහෙද? වර්තමානයේම තමන්ගේම සිතේ උපන් චිත්ත රූපයක් තමන් විසින් උපකල්පනය කරලා තියෙන අතීතයේ දැකපු එක කියලා. අතීතයේ දැකපුව දැන් තියෙනවද? මෙරිලා. එහෙනම් දැන් තමන්ගේ ඉදිරියේ තියෙන වර්තමාන මේ මොහොතේ හටගත්ත ස්කන්ධයන් නිසා හටගත්ත දේ දැන් අතීත රූපයක් බවට හෝ අනාගත රූපයක් බවට හෝ වර්තමාන රූපයක් බවට හෝ පරිවර්තනය කරලා තියෙන කවුද? තමන්ම. එතකොට අපි මේ 11 ආකාරයක් තියෙනවා, තියෙන රූප බලන්න ඕන, දකින්න ඕන කියලා බැලුවොත් අපිට කවදාවත් රූපයෙන් මිදෙන්න වෙන්නේ නැහැ. අපි බලන්න ඕන අතීත රූපයක්, අනාගත රූපයක් කියලා හම්බ වෙන තැන මොකද්ද තියෙන්නේ කියලායි. එතකොට අපට අතීත කියලා අපි පැවතීමක්ම බව, අනාගත රූප හටගෙනනේ, හටගෙන නැති එකක් කොහොමද පේන්නේ? එහෙනම් අපි වර්තමානයේ තුල අපේ ස්කන්ධ ටිකම ස්කන්ධ නිසා හටගත්ත සිතේම හටගත්ත තැන අපි විසින් බෙදලා නේද මේ අතීතයයි තියෙන්නේ, අනාගතය එකක්, මේක වර්තමාන එකක්, මේක ආත්මිකයි, මේක බාහිරයි, ආදි වශයෙන් බෙදලා. ඉතින් ඒ නිසා ඒ විදිහෙන් බලන්න පුළුවන් අපිට. හැබැයි ඉතින් ධර්මයේ අපි ඉගෙන ගන්නකොට මෙන්න මේ ආධ්‍යාත්මික ටික මේ පැත්ත. ඇහැ ආධ්‍යාත්මිකයි. චක්කු රූප චක්ඛායතනය ආධ්‍යාත්මිකයි. කන ආධ්‍යාත්මිකයි. නාසය ආධ්‍යාත්මිකයි. දිව ආධ්‍යාත්මිකයි. කය ආධ්‍යාත්මිකයි. මනස ආධ්‍යාත්මිකයි. ඊට සාපේක්ෂව රූපේ බාහිරයි. ශබ්දේ බාහිරයි. ගන්ධේ බාහිරයි. රසේ බාහිරයි. පහස බාහිරයි. ධම්ම බාහිරයි. හැබැයි ওই ආධ්‍යාත්මික බාහිර බව ඒ තැනට සාපේක්ෂවයි එහෙම හම්බ වෙන්නේ. ඇහැට සාපේක්ෂව රූපේ බාහිරයි. කනට සාපේක්ෂව ශබ්දේ බාහිරයි. නාසයට සාපේක්ෂව ගන්ධේ බාහිරයි. දිවට සාපේක්ෂව රසේ බාහිරයි. කයට සාපේක්ෂව පහස බාහිරයි. ඊළඟට මනායතනයට සාපේක්ෂව ඇහැ කන නාසය දිව කය පහම බාහිරයි. මොකද ඇහැ කියන්නේ කත් සිහි කරලා ගන්න එක. කන සිහි කරලා උපද්දවන එක. ධම්ම මනායතනෙ නෙමෙයි ධම්මායතනයට සාපේක්ෂව ඇහැ කන නාසය දිව කය කියන පහම බාහිරයි. එතකොට මනායතනයට සාපේක්ෂව ධම්මායතනෙ බාහිරයි. මනායතනයට බාහිර අරමුණ වෙනවා ධම්මායතන. එතකොට ධම්මායතනයට අනුව අපි සිහි කිරීමෙන් අනතුරුව තමයි දැන් අපි ඒ කියන්නේ වෙනතනක් නෙමෙයි. අර අපි ඉස්සෙල්ලා කිවි චිත්ත රූපයක් හිතේට අපිට පේන තැන කෙස්ලම් කෙස් සම්මස් කියලා. දැන් ඒ තැන අපි බාහිර භෞතික රූපයක් අහවල් තැන තියෙන එක කියලා රූපයක් හැටියට උපකල්පනය කරනකොටම ඒ රූපය දැකීමට කැමැත්ත. ඒ කැමැත්ත රූපය දකින්න ඕන කියන කැමැත්ත උපදිනකොටයි ඇහැ උපදින්නේ. චක්කු විඥානය උපදින්නේ. මේ ධම්මායතනය පරියාපන්නවයි ඒ ආයතනයන්ගේ පැවැත්ම තියෙන්නේ. අපි මෙහෙම ඉන්න අපි මේ පැත්තට හැරෙන්නේ මොකද? මෙහි තියෙන දෙයක් සිහි කරලා සිහි කරගත්ත දේ බලන්න තමයි. මේ පැත්තට අපි බෙල්ල හරවන්නේ හරවන්න කලින් මෙහි තියෙන දෙයක් සිහි වෙනවා. මේ ආවල් කෙනා ඉන්නවා. සිහි වෙච්ච කෙනාව බලන්න තමයි හැරෙන්නේ. එතකොට අපි ධම්මායතනයට රැවටිලාමයි මේ පංචායතනය සවිඥානික කරන්නේ. ඒ නිසා ධම්මායතනයට සාපේක්ෂව පංචායතනය බාහිර වෙනවා. මනායතනයට සාපේක්ෂව ධම්මායතනය බාහිර වෙනවා. එතකොට ආධ්‍යාත්මික බාහිර කියන එක ඔය ආකාරයෙන් බෙදෙනවා. නමුත් ධර්මීය ගැඹුරෙන් හැදෑරුවොත් අභිධර්ම පිටකය වගේ එකක්. ඒකෙදි අපට හම්බ වෙනවා රූප පිළිබඳව ආධ්‍යාත්මික බාහිරව බෙදී. එතකොට එතනදී ආහාරජව උපදින, කර්මයෙන් උපදින, චිත්තයෙන් උපදින, ඍතුයෙන් උපදින කියලා රූප කොටස් තියෙනවා. කර්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ කියලා. ඒවා වෙනම හදාරන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්. ඒවා ඉගෙන ගත්තාම තවත් හොඳයි. ඉතින් ඒ බඳු දෙ නැතත් අපිට පුළුවන් රූපය කියන එක පිළිසිඳ දකින්න අපි නුවණ මට්ටමින්. මට මොන විදිහකින් හරි රූපයකට යන්න වෙන්නේ මෙතන. මේක තමයි අතුර. මෙතන තමයි දොරටු. එතකොට මට රූපය කියලා කියන්නේ දිරණ ලෙඩ වෙන කුණු වෙන මියෙන සේ වෙන වෙනස් වෙන එකක් නම් ඒකෙන් මිදුණු තැන නම් පරම සත්‍යද මට එතත නොගියෙන් ඉන්න උත්සාහ කරන්න පුළුවන් යම් දවසක ඔය හිතට නිමිති වශයෙන් පේන තැන ඔය උපකල්පනය නොකොට කාම නිමිත්තක් විහි නොකොට ඉන්න පුළුවන් වුණොත් එතන තමයි අපේ එක කඩවීම කාම ලෝකයෙන් මිදෙච්ච තැන නැවත මෙහෙට නොඑන්න හැදෙන තැනේ නැවත කාම ලෝකෙට එන්නේ නැහැ අපි මේ සලකුණට රැවටිලා කාම ලෝකයේ සිහි කරගන්න තාක්කන් අපි කාම ලෝකයේ අතහැරලා නැහැ චිත්ත රූපේක රැවටෙන හැම වාරයකම අපි සිහි කරගන්නේ කාම නිමිත්ත කාම ලෝකේ ඒ කාම ලෝකය ඇසුරු කරන තාක් කාම ලෝකයේ සිහි කරගන්න තාක් කාම නිමිති ඇසුරු වෙන තාක්කල් අපි කාම ලෝකේ එනිසා හඳුනා ගන්න බලන්න ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා දැනෙන තැන අතීත අනාගත වර්තමාන වශයෙන් රූපය පෙනෙනවා කියන තැනදී මේ හැම තැනකදීම මොකක්ද තියෙන්නේ කියලා හලු බවින් මෘදු බවින් හමු වෙන තැන අපි කියුවා එහෙට නම් බෑ රළු බව මෘදු බව දැනෙන්නේ නැහැ කියලා හලු බව මෘදු බව දැනෙනවා නම් කයතම විතරයි වෙන ආයතනයකට ගෝචර නැහැ කියලා. එතකොට තමන්ගේ සිතට දැනෙනවා නම් අනේ තාමත් සිනිඳු සුමුදු දෙයක් කියන. එහෙනම් ඉතින් අපි තේරුම් ගන්න ඕන මේ සංකප්ප රාගයක් කියලා. අපි විසින් ඇති කරගත්ත සංස්කරණයක් තුලයි මේ වෙන්නේ. ඉතින් ඒ විදිහින් මේ 11 ආකාරයේ වේදනාවක් ආවත් එහෙම නැහැ. අපිට වේදනාවක් දැනුණාම මේ වේදනාව ආවේ අහවල්දී. අහවල් කෙනා නිසා. මට හොඳටම හිතට අමාරුයි. ඒ හිතේ අමාරු ඇතිකලේ චිත්ත වේදනාව ඇතිකලේ අහවල් කෙනා. අහවල් කෙනා නිසා තමයි හටගත්තේ. අපි වේදනාව දකින්නේ බාහිරයක් නිසා, බාහිර කෙනෙක් නිසා, බාහිර දෙයක් නිසා කියලා. ඉතින් අපිට මේ මොඩකම දුරු වෙන්න ඕන. වේදනාව කියන එක හටගන්නේ ස්පර්ශයෙන් කියලා. ස්පර්ශය කියනකොට ආධ්‍යාත්මික ආයතනේ, බාහිර ආයතනේ, විඥානේ මේ තුන් දෙනාගේ එකතු. එතකොට වේදනාව ආධ්‍යාත්මික ආයතනයට අයිතිත් නැහැ, බාහිර ආයතනයට අයිතිත් නැහැ, විඥානයට අයිතිත් නැහැ. තුන් දෙනාටම අයිති නෑ. හැබැයි තුන් දෙනාගෙන් තොරව ස්පර්ශයෙන් තොරව වේදනාවක් ඇති වෙන්නේ නෑ. අර න්‍යායමයි යන්නේ. මේ හේතු නිසා හටගන්න බලය. අපි මේ වේදනාව අහවල් දේ නිසා අහවල් තැනින් ආව කියලා බලන තාක්කල් අපි කයයි ඇසුරු වෙන්නේ. ආධ්‍යාත්මික බාහිර ආයතනයයි ඇසුරු කරන්නේ. එතකොට අපිට මේ පැත්තෙන් අතහැරෙන නම් මේ පිටින් මෙදෙන්න නම් අපිට බලන්න වෙනවා මේ වේදනාව ස්පර්ශයෙන් හටගත්තා. ස්පර්ශය මේ ස්පර්ශ ආයතන නිසා බව. ස්පර්ශ ආයතන වහා බිඳෙනකොට ස්පර්ශය නිරුද්ධ වෙන බව. ස්පර්ශය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිසා හටගත් වේදනාවද නිරුද්ධ වෙන බව. ඒ නුවණ පිහිටුවා ගත්තට පස්සේ අපට පුළුවන් අතීතයේ ඇසුරු කොට අනාගතයේ ඇසුරු කොට වර්තමානයේ ඇසුරු කොට ආධ්‍යාත්මිකයි කියලා බාහිරයි කියලා ඕලාරිකයි කියලා සුකුමයි කියලා හීනයි ප්‍රණීතයි දුරයි ළඟයි කියලා හම්බ වෙන හැම දෙයක් ගැනම විමසා බලන්න පුළුවන්. ඉතින් අපි හීන ප්‍රණීත ආදී වශයෙන් අපි ඇති කරගත්ත සම්මතයන් තියෙනවා. ඒ සම්මතය අදහස් තමයි අපේ හිතේ හැම වෙලාවෙම උත්සන්න වෙන්නේ ක්‍රියාවට නැගෙන්නේ. දැන් අසුචි බිඳක් වගේ දෙයක් අරමුණු වුණාම අපට ඒ රූපේ හීනයි. බොහෝම ලස්සන සිනිඳු සුමුදු බොහොම ප්‍රියමනාප මලක් වෙනි සුදුරු දෙයක් අරමුණු වුණා. ඒක පරිවිත වුණා. හැබැයි අපි ගැඹුරින් ඒක හොයලා බැලුවොත් සම්මතයෙන් විමසලා බැලුවත් අර අපි ඊයේ විමසපු විදිහට ඒ දෙකම හම්බෙන්නේ පරමාණු ධාතු වල. අසුචි වල පරමාණු එකක්, මලේ පරමාණු එකක් කියලා දෙකක් වෙන්නේ පරමාණු පරමාණු ධාතු ධාතු. ඊළඟට අපි මනෝමයෙන් මේ අරමුණ අසුචි බින්දක් කියලා, මලක් කියලා හම්බ වෙන තැන කොතනද? එකම විදිහේ චිත්ත, එකම විදිහේ එහ රූපේ දක්ු විඥානයේ කියන හේතු නිසා හටගත්ත දැකීම. ඒ දැකීමට සාපේක්ෂව අපි අහවල් දේ, අහවල් දේ කියලා උපකල්පනය කරනකොට එතකොට අපි මේක හීන රූපයක්, මේක ප්‍රනිත රූපයක් ඇටියට උපකල්පනය කරලා තියෙනවා. ඉතින් මේ සියල්ල අපේම සිතේම සංස්කරණ බව හඳුනාගෙන එහිස් බව, නිසරු බව, ශූන්‍ය බවයි අපේ අවබෝධයට එන්න ඕන. ඒ ටික ලැබෙන විදිහෙන් විමසන්න.
ගරු ස්වාමීන් වහන්සේ, ආනාපාන සති භාවනාවේදී මට ඉක්මනට සමාධිය ඇති වී මුළු බලහත්කම සිදු ආලෝකයක් දැකිනවා. මුළු කයම නෑ වගේ තේරෙනවා. සිතට හරිම විරාමස සුවයක් දැනෙනවා. සමාධියෙන් එළියට එන්න අමාරුයි. මේ ධ්‍යානයක්ද යන්න පහදා දෙන්න. ඔබ වහන්සේට බුදු සරණයි.
හොඳයි, මේ ප්‍රශ්නේදී කියවෙන්නේ ආනාපාන සතිය වඩනකොට කය නොදැනී යනවා. මේ දුමක් වගේනේ, ආලෝකයක් වගේ, සුදු ආලෝකයක් වගේ හාත්පස දැනෙනවා. කිසි දෙයක් කය පිළිබඳව දැනීමක් නැතුව යනවා කියන ටිකද කියන්නේ මේ? එතකොට දැන් අපි බලන්න ඕන කය පිළිබඳව අතහැරිලා කය ගැන දැනෙන්නේ නැහැ දැන්. හාත්පස සුදු පාට ආලෝකය පේනවා. හාත්පස හාත්පස ආලෝකයක් පේනවා. මේ ටික පොඩ්ඩක් නුවණින් විමසන්නකෝ. අපි මේ දවස් දෙකේ අහපු දෙයත් එක්ක හාත්පස කියලා හම්බ වෙනකොට කාට සාපේක්ෂව හාත්පසක් හම්බ වෙන්නේ? තමා ඉන්නවනේ. තමා නැති වෙලා නැහැනේ. තමාට සාපේක්ෂකවනේ හාත්පස කියලා එකක් හම්බ වෙන්නේ. එතකොට අපිට බාහිරයෙන් ඇති බවට යම් ආලෝකයක් සංඥාවක් දැනෙනවා නම් එතකොට ආධ්‍යාත්මය නැති වෙන්නේ කොහොමද? ආධ්‍යාත්මය නැති වුණා වෙන්නේ කොහොමද? ඒ නිසා ආධ්‍යාත්මය අප්‍රකට වුණා නම්, හදෙනී ගියා නම්, ඊට කල්ැතුවම බාහිරය අපෙන් අතහැරෙන්න ඕන. බාහිරය අපෙන් අතහැරෙන්න ඕන. ධ්‍යාන කියලා කියනකොට ධ්‍යාන අයිති කාම මට්ටමට නෙමෙයි. ඒක රූප මට්ටමද නේද? රූපීනේ ධ්‍යාන. ධ්‍යාන එක්ක රූපී වෙනවා, එක්ක අරූපී වෙනවා. රූපී ධ්‍යාන ඉක්මවාගෙන ගියාම හම්බ වෙන්නේ අරූපී ධ්‍යාන. එතකොට අපිට හම්බ වෙනවා නම් ඉස්සෙල්ලා හම්බ වෙන්න ඕන රූපී ධ්‍යාන. එතකොට රූපී ධ්‍යානයකට අපි යනකොට කාම මට්ටමේ ඉඳගෙන ඒ අත්දැකීම ලබන්න බෑ. ධ්‍යාන සිත හඳුන්වීම කොහොමද? විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පදමච්ඡා. එතකොට කාමයෙන් වෙන්ව අකුසලයෙන් වෙන්ව විතක්ක විචාර පීති සුඛ ඒකකට අංග පහකින් යුක්තයි. ඒ සිට මොකද්ද කාමයෙන් වෙන්ව කියලා කියනකොට කාමය කියලා කියන්නේ මොකද්ද? එතකොට කාමය කියලා කියනකොට අපට ඇහැ, කන, නාසය, දිව, කය, බාහිරය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස උදාරික වශයෙන් හෝ සුකුම වශයෙන් දුර හැටියට හෝ ළඟ හැටියට හීන වශයෙන් හෝ ප්‍රණීත වශයෙන් ආධ්‍යාත්මික බවකින් හෝ බාහිර බවකින් හම්බ වෙනවා නම් ඒ හම්බ වෙලා තියෙන්නෙම කාම ලෝකේ. කාම නිමිති කාම සෙවණ ඇලියි. එතකොට කාමයෙන් වෙන් වුණා කියලා කියනකොට අපි දස ආයතනයකින් ඒ මොහොතට හෝ වෙන් වෙලා තියෙනවා. එහේ කනනාසය දිව කය පිළිබඳව හෝ ඒ ආයතන පහට ගොදුරු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ පහ හෝ අරමුණු වෙන්න බෑ. එහේ කනනාසය දිව කයට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු වෙන්නත් බෑ. මන ආයතන වශයෙන්, ධම්ම ආයතන වශයෙන් මනසට හෝ එහේ කනනාසය දිව කය හෝ බාහිර වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස හීන හෝ ප්‍රණීත දුර හෝ ළඟ සුකුම හෝ කළු ආධ්‍යාත්මික බවට හෝ බාහිර බවට කිසිවක් හමු වෙන්න බෑ. ඒ බවට හමු වෙනවා නම් හමු වෙන තාක්කල් අපි බාහිර ආයතන, අධ්‍යාත්මික ආයතන, පංච ආයතන, දස ආයතනය ඇසුරු වෙන. දස ආයතනයම අයිති කාමයට, කාම ලෝකයට. එහේ කනනාසය දිව කයන පහත්, රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන පහත් මේ 10ම කාම ලෝකයටයි. කාම ලෝකේ මේ ටිකෙන් තමයි පණවන්නේ. මෙන්න මේ ටිකෙන් නිදුනා වෙන්න ඕන අපි ප්‍රථම ධ්‍යානයේ යනකොට. එතකොට මේව අරමුණු වෙන්න බෑ. මනසින් හෝ ඒ අරමුණු සිහි කරන බවක්වත් තියෙන්න බෑ. අන්න ඒ සියල්ලෙන්ම මිදිච්ච අවස්ථාවක් තමයි කාමයෙන් මිදෙන. අකුසලයේ කියන එකත් එතකොට කාමයේ තමයි සම්බන්ධ. කාමයටමයි සම්බන්ධ. කාය කර්ම කයින් කරන එක. වාක් කර්ම කටින් වචනයෙන් කරන එක. දැන් මනෝ කර්ම අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි පරිදීනේ. කාමයේ අසුර කොටගෙන බොහෝ කොට. ඒ මිත්‍යා දෘෂ්ටි කියන එක ප්‍රභේදයි. කාමයේ කියන එක ප්‍රභේදයි. නමුත් මූලික වශයෙන් ගත්තහම මේව බොහෝ කොට පවතින්නේ මනෝ කර්මයේද පවතින්නේ බාහිරය සුරුකට. නමුත් බුදුරජාණන් වහන්සේ අකුසලයේද සීල භාවයේ කියන එක දැක්වේ කාය වචන දෙකෙන්. කාය වචන සමෝදානම් සීලම්. කෙසේ නමුත් අපිට බාහිරය මේ දසායතනය අතහැරෙනකොට කාම වශයෙන් අපට දෙලි රෝගයක් කාමච්ඡන්දයක් පවත්න්න බැහැ. රූප රාගය තියෙන්න පුළුවන්ද? අරූප රාගය තියෙන්න පුළුවන්. කාම රාගය තියෙන්න බෑ. ව්‍යාපාදය තියෙන්න බෑ. පටිගය අරමුණේ ගැටෙන බවයි පටිගය. දැන් මේ වෙලාවේ අරමුණ ඉතාමත් ප්‍රණීතයි. ගැටෙන තැනක් නෙමෙයි. පටිගය නෑ හිතේ. අකුසලයේ මිදෙන. සත්තු මරන්න හොරකම් කරන්න කාමයේ වර්ධවා හැසිරෙන්න එතන ඉඳනේ. සිතුවිලි වලින් නේද? බොරුව කියන පරස වචනේ හිස් වචනේ. ඒ විතරක එන්න විදියක් නෑ. දැන් ඔන්නෝයි කියන කාමයෙන් අකුසලයෙන් මිදිච්ච තැන හම්බ වෙන අංග පහකින් යුක්ත අවස්ථාවක් විතක්ක විචාර ප්‍රීති සුඛ එකකට. එතකොට එතන කියවෙන්නේ නෑ මුකුත්ම නොදැනී යන බව, හිස් බව, ශූන්‍ය බව. එතනදී අපිට ආධ්‍යාත්මීය හිස් වෙලා බාහිරය ආලෝකයක් හැටියට හෝ ප්‍රකට වෙනවා නම් එතන තියෙනවා අපි වැඩි කර්මස්ථානයේ යනවා. බුදුරජාණන් වහන්සේ අපට කියා දෙන තැනක් තියෙනවා. ආත්මවත්ිට අනාත්මය දකිනි. අත්තනාව අනත්තානං සංජානාමි තිවා පච්චතෝ තිතතෝ දිට්ඨි උපජ්ජති. අනත්තනාව අත්තානං සංජානාමි තිවා පච්චතෝ තිතතෝ දිට්ඨි උපජ්ජති. ආත්මවත්ිට අනාත්මය දකිනි යන දෘෂ්ටියක් උපදිනවා. අනාත්මවත්ිට ආත්මය දකිනි යන දෘෂ්ටියක් තියෙනවා. බලන්න දැන් ඔය අනාත්මවත්ිට ආත්මය දකිනි යන දෘෂ්ටිය දැන් තමා කියන සලකුණ තමන්ගේ මැකිලා දැන් බාහිර ආලෝකමත් බවට පේනවා. දැන් තමා කියන ආත්ම බව මැකිලා බාහිරය ඇති බවට ආත්ම බවට ආලෝකමත් පේනවා. එතන කියන්න වෙන්නේ අනත්තනාව අත්තානං සංජානාමීති වාස්සච්චතෝ තිතතෝ දිට්ඨි උපජ්ජති. අපි මේ පිළිබඳව කළ දේශනා ඇති අන්තර්ජාලයේ සද්ධාතු සූත්‍රය. ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් පොත තියෙනවා ලංකාවේ නොමිලේ ලබා ගන්න පුළුවන් වුණාට. ඒ ගැනත් එකක් කියලා බලන්න. සම්බාසල් සූත්‍රය තියෙන්නේ මජ්ක්‍ධිම නිකාය මූල 50කේ. මේක දිට්ඨි 6ක් වෙන. මම කියපු දෙයක නෙමෙයි, ටිකක් Taman සසඳලා ගලපලා බලන්න මේ අදහස් වලට, මේ ධර්මයට කොච්චර දුරට මේවා එකද ගැලපෙනවද කියලා. ඉතින් ඒ නිසා කොහොම වුණත් අපි ඉතාමත්ම මේ ප්‍රශ්නේ අහපු කෙනාට ප්‍රශංසා කරනවා. මොකද එයා දැඩි වීරයකින් යම් තැනකට ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ වීරයට මඟ වුණු තැන හරි දැක්ම යෙදුනා නම් කාම ලෝකයේම ඉක්මවන්න පුළුවන් තරමේ උත්සාහයක් අරගෙන තියෙනවා. එනිසා ඔය උත්සාහයම අපි අද උදේ කියපු කමඨාන් ටිකත් එක්ක ඒකත් එකතු කරගන්න, ඒ දැක්මත් එකතු කරගන්න. උදේ අපි කමඨහනක් නෙවෙයි අතන කියෝක, අපි අහන ධර්මයේ තුලින් අපි හිතලා ගන්න ඕන දේ. ඉතින් අපේ අය ඇහුවට ඒක ගැන හිතන්නේ නැහැ. හිතන්න පුරුදු නැති නිසා දැන් හිතවනවා කොහොමද? ඒක හිතවන්න තමයි එහෙම කමඨහනක් හැදුවේ. එනිසා එහෙම හිතන්න. ඒ මානසිකාරයේ ඒ ආකාරයෙන් උත්සාහයෙන් පවත්වනකොට මේ ධර්මය හොඳට දැනේ, හොඳට ප්‍රකට වේ. ආයතන ටිකේ ස්කන්ධ ධාතු පටිච්ච සමුප්පාද කියන පැත්තත් ඔතනටම එකතු වෙලා ඉන්න ඕන. ඉතින් ඒ වගේ දෙන්නේ කොහොමද කියලා අපි විමසා බලන්න ඕන. ඒකට අවස්ථාවක් අපිට උදා වෙන ඕ ටික දැනට කරගෙන යනකොට. ඒ නිසා දැන් තමන්ට බාහිර ආලෝකමත් බව දැනෙනවා නම් බාහිරයක් ඇති බවට හසු වෙලා තියෙනවා. බාහිරයක් ඇති බවට හසු වුණා නම් ඒක බාහිරයි කියලා දැනුණා නම් ඒ කියන්නේ ආධ්‍යාත්මයට සාපේක්ෂවමයි. ආධ්‍යාත්මය ඇති නිසාමයි. අප්‍රකට වුණාට ආධ්‍යාත්මයට සාපේක්ෂවමයි බාහිරයක් හමුුනේ නේද කියලා තමන් එහි අර්ථය විමසලා බලන්න. දහමට අනුව මේක මොකක් හෝ අඩුවක් ඉදිරියට තියෙනව නේද? එහෙනම් මේ තුළ සතුටු වෙලා මේන් තෘප්තිමත් වුණොත් මගේ ගමන, මගේ විමුක්තිය මා විසින් වළක්වා ගන්නට වෙනවා. එනිසා මේ උත්සාහය, මේ වීර්යය, මේ සිහිය, මේ නුවණත් එක්ක යෙදුවොත්, මේ දැක්ම, මේ දර්ශනයත් එක්ක යෙදුනොත් ඒකාන්තයි නබෝ දිනකින් අර සිතට පේන චිත්ත රූප පෙනේ. ඒ චිත්ත රූප කොට කරන උපකල්පනීය සංස්කරණය නොකළොත්, කාම ලෝකයේ කාම නිමිති සිහි නොකළොත් එතන අනාගාමී. කාම ලෝකෙට එන්න හේතු නැහැ එතකොට. කාම ලෝකෙට එන්න හේතුව තමයි ඔය පේන චිත්ත රූපයට කාම ලෝකයේ සිහි කරගන්න පුළුවන් නම් ඒ පුළුවන් තාක්කල් කාම ලෝකෙට. මරණ මොහොතෙත් ඔය වගේ එකක් පේනකොට තමයි කාම ලෝකේ ආරම්භ. එතකොට අපට මේකට උපකල්පනයක්, නිගමනයක් නොකොට එතන හේතුව, ඵලය ටික දකින්න පුළුවන් වුණා. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය හඳුනා ගන්න පුළුවන් වුණා. එක්ක රහත් බව, එක්ක අනාගාමී බව. මේ දෙකෙන් එකක් ඒකාන්ත. ඒ නිසා ඒ ප්‍රශ්නේ අහපු කෙනා කවුරු හරි මන්ද උත්සාහී වෙන්නේ. මම මේ දුන්න උත්තරෙන් සමහරවිට මම කියුවා නම් හරි හොඳයි, හරි සෝත් මොනවද දැනගන්නේ කියලා බොහොම තෘප්තිමත් වෙවි. නමුත් ඒක ඇත්තනේ මේ සත්පුරුෂයේ විලක්ෂණයේ නෙමෙයි. ඉතින් ඒ නිසා හොඳ තැනක ඉන්නවා. ඒක වඩාත් හොඳ තැනක් බවට පත් කරගන්න තව ටිකක් නුවණ අවදි කරගන්න, සම්මාදිට්ඨිය පෙරටුවට ගන්න, අරගෙන ඒ වීර්ය මහන්සියට වඩන්න, කල් නොයවාම මේ ප්‍රතිඵලය ලබන්න පුළුවන් වේවි.
ඉච්ඡරේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න.
තව මොනවද තියෙනවද අහන්න? යල්ලම පැහැදිලිද දැන් මේ ටික යම් දුරකට පටන් අරගෙන කරගෙන යන්න පුළුවන් තරමට
මන්දනේ කප්පේනස් සිතට සිතිවිලි කීපයක් එනවනම් සිතිවිලි එනවනම් ඒ එන දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් දැන් එතකොට සිතිවිලි එනේන සිතිවිලි නැති වෙන්න පුළුවන් කමක්
හොඳයි. දැන් අද බොහෝ වෙලාවට ලෝකයේ තියෙන එක භාවනා ක්‍රමයක් තමයි ඇති වෙන ඇති වෙන සිතුවිලි නිරුද්ධ වෙන හැටි බලාගෙන ඉන්නවා කියන එක. බොහොම ප්‍රකට භාවනා ක්‍රමයක් ඇටියට සලකනවා. නමුත් මෙහිද සමාධිත්‍ය ඉදිලා නැහැ. දැන් අපි එන සිතුවිලි බලාගෙන ඉන්න පුළුවන්. හැබැයි දැන් අපි එන සිතුවිලි දිහා බලාගෙන හිටියා කියලා මේ උල්පත නතර වෙන්නේ නැහැ. දැන් ලිඳ හිස් කරන්න ඕන නම් අපිට වේගෙන් ඉහින්න පුළුවන්. වතුර බාල්දියකින් ඉවත් කරනකොට ලිඳ හිස් වෙනවා. හැබැයි ඉසීමේ ක්‍රියාව නතර කළොත් ආපහු ලිඳ පිරෙනවා. ඒ නිසා දැන් අපි කරන ක්‍රියාව ලිඳ ඉසීමේ ක්‍රියාවක්ම වුණොත් අපිට කවදාවත් මේක ඉහළ අවසන් කරලා කටකිට නතර කරලා නිකන් ඉන්න හම්බෙන්නේ නැහැ. අපිට මේ ශාසනේ හැමදාම වැඩ නැහැ. යම් දිනයක් එනකොට කිච්ච සියලු කටයුතු නිමා කරන ලදි කියලා. ආයි කළ යුත්තක් නැති දවසක්. එනිසා අපි සිතුවිලි එන එන සිතුවිලි දිහා බලාගෙන හිටියා කියලා අපේ අවශ්‍යතාවය සිද්ධ වෙන්නේ නැහැ. යම් මානසික සුවයක් ඒ තුළ ලැබෙන්න පුළුවන් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි අපි ඒ සිතුවිලි දිහා බලන ඒ සිතුවිලි මොන වගේ ආකල්පයකින්ද අපි ඒ දිහා බලන්නේ කියන තැන බලන්න ඕන. දැන් අපි කතා කළේ රූපේ ප්‍රධානත්. අපිට තව තියෙනවා වේදනාව, සංඥාව, සංඛාර, විඥාන කියන ස්කන්ධ හතර. එතකොට මේ සිතුවිලි කියන කොටස අයිති වෙන්නේ සංඛාර ස්කන්ධයට. එතකොට අපි සංඛාර ස්කන්ධය ඇසුරු කරගෙන සංඛාර ස්කන්ධයේ ඇසුරේ පවතිනවා වෙනවා. සංඛාර ස්කන්ධය කියන්නේ අපි පිරිසිදු දත යුතු පිරිසිදු දැකගත යුතු තැන. ඒ නිසා අපිට බලාගෙන හිටියා කියලා ප්‍රතිඵලයක් වෙන්නේ නෑ. අපි මේ බලනවා කියන තැන හම්බ වෙන්න ඕන හට ගැනීම, හට ගැනීමට හේතු. ඒ හේතුවයි ඵලයයි දෙක වෙන් කරගන්න. ඵලය හේතුවට අයිති නැති බව හිතන්න මෙනෙහි කරන්න පුළුවන් නම් ඒක යෝනිසෝ මනසකාරය වෙනවා. දැන් අපිට හැමතිස්සම හේතු නිසාට ගත්ත ඵලයක්මයි හම්බ වෙන්නේ වේදනා සංඥා සංඛාර වශයෙන්. අපි හැමතිස්සෙම ඵලය හේතුවට අයිති කරලයි බලන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒක තමයි ආස්තරය. එතකොට දැන් අපිට මාර්ගය වෙන්නේ මේ දෙක වෙන්වෙන් ආකාරයෙන් බලන්න උත්සාහ කරන්නේ. ඵලය හේතුවට අයිති කියලා බලන හැම මොහොතකම නෑ හේතු නෙමෙයි අයිති. ඵලය හේතු අයිති නෑ. ඒ හේතු නිසා හටගත්ත දේ ඉන්නේ. හටගත්ත දේ හේතු එකකටවත් අයිති නෑ කියලා මේ දෙක වෙන් වෙන විදිහට හිතන්න පුළුවන් නම් අන්න ඒ මානසිකාරයට කියන යොනසෝ මානසිකාරය කියලා. මොකද බුදුරජාණන් වහන්සේගෙන් විමසීමක් කළාම කොහොමද නූපන්නාස්රව නූපදින්නේ උපන්නාස්රව ගෙවෙන්නේ කියලා. උන්වහන්සේ ඒකට අහවල් කර්මස්ථානේ අහවල් කර්මස්ථානේ අහවල් විදිහ කියලා කිව්වේ නැහැ. උන්වහන්සේ යෝනිසෝ මනසිකාරය කියන වචනේ භාවිත කළේ. එතකොට යම් විදිහකින් නූපන්නාස්රව නූපදිනවද උපන්නාස්රව ගෙවෙනවද නූපන් කුසලයේ උපදිනවද උපන් කුසලයේ වැඩෙනවද යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒකට. එතකොට දැන් අපිට හොයා ගන්න වෙනවා නූපන්නාස්රවයේ නූපදින්නත් ඕන උපන්නාස්රවයේ ගෙවෙන්නත් ඕන නූපන් කුසලයේ උපදින්නත් ඕන උපන් කුසලයේ වැඩෙන්නත් ඕන. මෙන්න මේ සඳහා යම් මනසිකාරයක් ඇත්නම් ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. යෝනිසෝ මනසිකාරය කියන එකේ අවස්ථා ප්‍රභේද තියෙනවා. නූපන්න කුසලය නූපදින, උපන්න කුසලය ගෙවෙන, නූපන් කුසලය උපදින, උපන් කුසලය වැඩෙන යම් මනසිකාරයක් ඇද්ද එයටත් කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. එතකොට අපිට බලාගෙන ඉන්න නෙමෙයි තියෙන්නේ යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කරන්න. නුවණින් මෙනෙහි කරන්න. නුවණින් මෙනෙහි කරනවා කියලා කියනකොට අන්න අර අර්ථය සිද්ධ වෙන්න ඕන. නූපන්න ආශ්‍රව නූපදින්න ඕන. උපන්න ආශ්‍රවය අකුසලය ගෙවෙන්න ඕන. දැන් අපි හිතමු දැන් අපිට චිත්ත රූපයක් ඇවිල්ලා අපි අම්මා තාත්තා ලංකාව ගෙදර කියලා උපකල්පනය කළොත් ඊළඟට මොහොතේ මොකද වෙන්න පුළුවන්? ඒ නිමිති කරගෙන තව බොහෝ දේවල් ආශ්‍රව මතකය උපදින්න පුළුවන්. ඒ සිහි වෙන ආශ්‍රව මතකයන් අතරේ තමයි අකුසලය තියෙන්නේ. අපි කරපු කියපු දේවල් අපි දිහ කරගෙන. එතකොට නූපන්න අකුසලයේ නූපන්න ආශ්‍රවයේ උපන්න පළමුවෙන් ඊළඟට එතනදී අපි සිහි නුවණ අවදි කරගෙන උපන්නාස්ත්‍රවේ ගෙවෙන විදිහට මේ අරමුණ විභජනය කළේ නැත්නම් බෙදා බැලුවේ නැත්නම් ඊළඟට මොහොතේ කාන්තයි උපන්නාස්ත්‍රව අකුසල් උපදිනවාමයි. මනෝමය වශයෙන් උපදින අකුසලයේ ආපහු ඒක කාය කර්ම වාක් කර්ම දක්වා වර්ධනය වෙන්න පුළුවන්. මනසාදී පදුත්තේන බාසතිවා කරොතේ. එතකොට අපි දැනගන්න ඕන දැන් මෙන්න මේ අරමුණ මේ විදිහට වැළුවොත් මේ විදිහට මෙනෙහි කළොත් මේ ආශ්‍රව උපදිනවා, කෙලෙස් හට ගන්නවා, අකුසල් හට ගන්නවා. මේ අරමුණ මේ විදිහට බෙදලා බැලුවොත්, විමසලා බැලුවොත්, නෝලින් බැලුවොත් මේ උපන්න ආශ්‍රවය අකුසලයන් ගිවෙනවා. නූපන්න ආශ්‍රව අකුසල් උපදින්නෙත් නෑ. ඒ තුල නූපන් කුසලයකුත් උපදිනව උපන් කුසලය වැඩෙනව නේද කියන. න තමන්ම හඳුන ගන්න ඕන. එතකොට ඒ නිසා අපි එන සිතුවිලි හඳුන ගන්නවා, සිතුවිලි දිහා බලාගෙන ඉන්නවා කියන තැන අපි ආත්ම කරගෙන තියෙන්නේ සංඛාරස්කන්ධය. නේද? සංඛාරස්කන්ධය. ඒකත් උපාදානස්කන්ධ පහෙන්. එතකොට ඒ තුලත් අපි දුකට තමයි ඇලුම් කරලා තියෙන්නේ. දුකත් එක්ක තමයි ගැළදෙමු කරලා තියෙන්නේ. සංකීර්තේන පංචපාදානස්කන්ධා දුක්ඛා. පංචපාදානස්කන්ධයට තමයි දුක කියලා කියන්නේ. එතකොට ඒ දුක තමයි සිදු කරන්නේ. එතකොට දුක්ඛ සමුදය. නිරෝධී මාර්ගය නෑ වෙනවා එතන. ඒ සාය ගැන තව ටිකක් හිතන්න.
ස්වාමීන් වහන්සේ ඒ එවැනි සිතිවිලි ගැන අතීතයට හරි නැත්නම් අනාගතයේ ඉස්සරහට ගියොත් තමයි ඒ දුක ඇති වෙන්න පුළුවන්. එතකොට වර්තමානයේ සිතිවිලි දිහා බලාගෙන ඉන්නවා නම් එතන වෙනසක් ඇති වෙන්න පුළුවන්.
එහෙම නෑ. අතීතේ කන්තයක් අනාගතේ එකන්තයක් වර්තමානයේ මැදයි කියලා හිතුවාම අපි හිතාගෙන ඉන්නවා වර්තමානයේ තුල රැඳුණාම හරි කියලා. ඒක සත්‍යෙම නෙවෙයි. වර්තමානයේ තුල නොයෙලෙන්න ඕන. වර්තමානයත් අපිට හම්බ වෙන්න ඕන ඉපද නිරුද්ධ වෙන ධර්මයක්. එතකොට වර්තමාන ධර්මයේ තුල අපට මේ හේතු ඇතිකල්ලි හටගෙන මේ හේතුන්ගේ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන නුවණ පවතින ඕන වර්තමානයේ තුල. එතකොටයි වර්තමානය මධ්‍යය කියලා කියන්නේ, සමාධිත්‍යයි කියලා කියන්නේ. මොකද අතීතය අන්තය ඇසුරු නොකළ යුතු තැන, අනාගතය අන්තය. හැබැයි වර්තමානයත් ඇත කියන තැනකින් අපි හිටියෝ ඒත් අපි වැරදි තැනකින්. මොකද පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්ත අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේස ඥානං කියන සමාධිත්තේ සම්පූර්ණ වෙන අංග තව හතරක් එකතු වෙනවා. එතකොට අපේ නුවණ තියෙන ඕන වර්තමානයේ ස්කන්ධ ටික හටගත්ත හේතු අතීතේ. ඒ ටික අතීතය යන දෙයක්. අතීත අවිද්‍යා සංඛාර නිසායි විඥානාම රූප සලආයතන පස්ස වේදනා මේ වර්තමාන ටික හටගත්තේ. එතකොට වර්තමානයේ හටගත් වර්තමානයේ ස්කන්ධයන්ගේ ප්‍රවැත්ම මෙන්න මේ හේතු නිසා කියලා අපි ඒක එතකොට ඉබේ හටගත්ත නෙමෙයි, කවුරුවත් ඇති කළා නෙමෙයි, කවුරුවත් හදුවා නෙමෙයි, මෙන්න මේ හේතුන් නිසා හටගත්තා දකින්න වෙනවා කියලාට අපරන්තේ ඥානං. එතකොට වර්තමානයේ තුල ඇත්ත ඇති සැටියෙන් නොදැක්කොත් වර්තමානීය විද්‍යා සංඛාරයේ යෙදුණු අනාගතය ආපහු හට ගන්නවා. එතකොට පුබ්බන්තේ ඥාන අපරන්තේ ඥාන පුබ්බන්ත අපරන්තේ ඥාන පෙර නිසා දෙනු පෙර අවිද්‍යා සංඛාරය නිසා දෙනු දැන් අවිද්‍යා සංඛාරය නිසා අනාගතය. ඊළඟට පෙර අවිද්‍යා සංඛාරය නිසා දැන් හටගත්තා. හැබැයි දැන් අවිද්‍යා සංඛාරය නොයදුවොත් දැන් මේ අරමුණේ මුලා නොවුනොත් මේ අරමුණේ ඇත්ත ඇත්තටින් දැක්කොත් අනාගතේ හටගන්නේ නැහැ. පුබ්බන්තේ අපරන්තේ ඥාන. එතකොට මෙන්න මේක පටිච්චසමුප්පාදෙට කියලා දෙන්න ඕන. මේ අවිද්‍යා සංඛාරය නිසා පෙර අවිද්‍යා සංඛාරය නිසා ප්‍රතිසන්දි විඥානේ විඥාන ගතිය නාම රූප මේ ප්‍රතිසන්දි කලලයේ ඉඳලා සලායතනය දක්වා මේ කය හදපු හැටි. ඒ ආයතනයන්ට බාහිර අරමුණු ගැටෙන අවස්ථාව ගැටිලා වේදනා හට ගැනීම දක්වා අයිති පූර්ව කර්මයට පෙර කර්මයේ පෙර අවිද්‍යා සංඛාර අවිද්‍යා තණ්හා අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතු හතරට. එතකොට දැන් මේ හටගන්න හටගත් ධර්මයන්ගේ ඇත්ත ඇත්තටි නොදැක්කොත් ආපහු මෙතනත් හටගන්නේ තණ්හා උපාදාන බව. නැවතත් මේ වේදනාවට තණ්හාව ඇති වෙනවා. උපාදාන වශයෙන් කර්ම භවයේ ඇස්තර ගන්නවා. ඒ හේතුයෙන් අනාගතය තියෙනවා. එතකොට පටිච්චසමුප්පාදය කලප ගන්න ඕන අතීතයේ නිසා වර්තමානයේ හට ගන්න හැටි. වර්තමාන අවිද්‍යා සංඛාරය නිසා තණ්හා උපාදාන භව වර්තමාන හේතු හැදෙන හැටිත් වර්තමාන හේතු නිසා අනාගත ඵල ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සපාය ආසවසින් නැවත නැවත හට ගන්න හැටිත් දෙක ගන්න වෙන අවස්ථාවක් වෙනවා අපිට. ඒ නිසා අපි වර්තමානයේ තුල වර්තමානයේ හටගත් දේවල් මැරෙනවා බලමින් ඉන්නවා කියලා කිව්වට ඒ තුල පූර්වාන්ත අපරාන්තය පිළිබඳව නොවන යෙදිලා නැති වුණු වර්තමානයක හිටියා කියන එකෙන් පළක් වෙන්නේ. එතකොට වර්තමානයේ අපි බැඳිලා ඉන්නවා. වර්තමානයේ නොයෙලෙන්න ඕන. වර්තමානයේ නොපිහිටන්න ඕන. එතකොටයි ඒකේ අර්ථය සිද්ධ වෙන්නේ. මජ්ජේ සූත්‍රය වගේ එකක් පොඩ්ඩක් බලන්න අඟුතර නිකා. මොනවායි මේ විදියට තුනයි නේද? එනම් මේ මොහොතේ අපි සිද්ධ කර හැම කුසලයක්ම අපි හැමතෙම දෙවියන් සහිත ලෝකයාට මේ ඥාති වර්ගයාට හදුවෙදු පුරුදු මාපිය දෝතරුවන්ට අපි හැමත උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම හේතු අපි අහකු ධර්මය ඒ ආකාරයෙන් මෙහි කරමින් ධර්ම මනසිකාරයෙන් යුක්ත වෙන්න තෝරනවා. ධර්මයට එන පිළිවෙලක් ගැන කියවෙනවා. සද්ධා ජාතෝ උපසංකමති උපසංකමිත්වා පයුරුපාසන්ති පයුරුපාසන්තෝ සෝතං ෝදහ සෝතං ෝදහිත්වා ධම්මං සුනාති කියලා මජ්ක්‍ධිම නිකාය චංකි සූත්‍රයේ මෙනවා. මේ අදහස අපි ධර්මයේ අහනවා, අහන ධර්මයේ හිතේ දරා ගන්නවා. හිතේ දරාගත් ධර්මයේ ඒ විදිහම ක්‍රියාත්මක කරනවා කියන නියමයක් නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මයේ අහන්න, අහන ධර්මයේ හිතේ රඳව ගන්න. ඒ හඳවගත්ත ධර්මය එකපාරට ක්‍රියාවට නගන්න නෙමෙයි කිව්වේ. අස්තං උපපරික්ඛති. ඒ ධර්මය ඇත්තද? ඒ ධර්මය එහෙමමද? ඒකේ අර්ථය පරික්ෂා කරන්න. අස්තං උපපරික්ඛති. ඒ අර්ථය පරික්ෂා කරනකොට අන්න ධර්මයේ පහදිනවා. ධර්මයේ පහදිනවා කියන්නේ තමන් අහගත්ත ධර්මයේ අර්ථ පරීක්ෂා කරනකොට තමන්ට ධර්මය වැටහීමෙන් ඇතිවන ප්‍රසාදය තමයි ධර්මයේ පැහැදිලි කරන්නේ. අද අපි පහදෙන්නේ පුද්ගලයන්ට. මෙහි හැමින් ගයන අයට කැමති. ඒ හැමදේ ශබ්ද ගන්නවා. ධර්මයේ නෙවෙයි කැමති, ශබ්ද ගන්නවා ඉතින්. අපිට ධර්මයේ ප්‍රසාදය කියලා කියනකොට ධර්මයේ ප්‍රසාදය අර්ථ පරීක්ෂා කරනකොට අනේක ඇත්තක්. ඒක එහෙමයි. එහෙමම මේක යෙදෙන්නේ. අන්න එතකොට තමන් අනුන්ගෙන් අහගත්ත දෙයක් නෙමෙයි ධර්මය තමන් දෙනවා. බුදුහාමුදුරුව ශ්‍රාවකයන්ට අනුශාසනා කළේ මහණනි මම කිව්වයි කියලා කියන්න එපා. මම කියපු දෙයක් කියන්නත් එපා. නුඹලා මා කියන දේ අර්ථය බලලා ඒ අර්ථය නුඹලට වැටහෙනවා නම් ඒක හිමයි කියලා. ඒක තමන්ගේ දෙයක්. තමන්ගේ දෙය කියන්න, තමන්ගේ අත්දැකීම කියන්න. එහෙමයි බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළේ. ඒ නිසා තමන් අර්ථ පරීක්ෂා කරනකොට අන්න ධර්මයේ පහදිනවා. ධර්මයේ අර්ථ වැටහෙනකොට ධර්මයේ පහදිනවා. පැහැදුණු ධර්මයේ හැසිරෙන්නයි උන්වහන්සේ අපට දේශනා කළේ. ඒ අර්ථ වැටහුණු, වැටහීමෙන් පැහැදුණු ධර්මයේ හැසිරුණු අන්න ඒ ධර්මයේ හැසිරීමෙන් වහ කල් වේවා. එතකොට එතන සතිපට්ඨාන සූත්‍රයට අනුව නම් උපරිම දින 7යි. මජ්ක්‍ධිම නිකාය සූත්‍රයක් ඇති මට හරියට මිච්චිනේ. උදේ පටන් ගත්තොත් හවස ප්‍රතිඵල ලැබෙනවා. හවස පටන් ගත්තොත් පහුවලා උදේ වෙනකොට ප්‍රතිඵල ලැබෙනවා. ඒ තරම් සම්මිත්තික ධර්මයක්, අකාලික ධර්මයක්. ඒ නිසා අපි මේ වෙලාවේ හිත නිවාගෙන සංසිඳවාගෙන ඉන්න නතුරුම ඒ හදත්ත ධර්මයට අනුව ඒ ධර්ම මනස්කාරයන්ගෙන් අරුත් විමසන ඇත්ත සොයන භාවනාවකට යොමු වෙමු. දැන් අපි බුදුරජාණන් වහන්සේ ජීවමානවම තමා ඉදිරියේ වැඩ ඉන්න ආකාරය මහා කරුණා සමාපත්තියෙන් අරහත් ඵල සමාපත්තියෙන් නිරෝධ සමාපත්තියෙන් තමන් ඉදිරියේ වැඩ ඉන්න ආකාරය සිතින් දැర్చනය කරගෙන උන්වහන්සේ දෙස බලාගෙන මේ දින වැඳ නමස්කාර කරමු.
Mm-hmm. Amen. Thank you.